ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
තවත් සතියක් ගෙවිලා තවත් සතියක ආරම්භයේ ශ්‍රී ලංකේ පුවත්තිම සමාරම්භ කරන්නයි අපි සූදානම් වන්නේ. SBS සිංහල ගුවන්විදුලියෙන් අපිත් සමග සම්බන්ධ වෙනවා මේ මොහොතේදී ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ් අයබෝවන් සුබදාසනක්.
අයබෝවන් සුබදාසනක් මතුර.
හොඳයි මනෝජ්, අපි මුලින්ම අවධානය යොමු කරමු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතාලි සංචාරය සම්බන්ධයෙන්. මේ ඉතාලි සංචාරයේ ප්‍රකාශන පත් කිරීමත් සමගම විවිධාකාරයේ මතිමතාන්තර ඒ වගේම ප්‍රකාශනිකුත් අන්නට පටන් ගත්තා. ඒ අතරතුරේදී අපි දැක්ක ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවගේ විරෝධයකුත් මහින්ද රාජපක්ෂ මහතා හට යොමු වෙනවා. මේ ආකාරයෙන් ඊයේ දවසේදී ආරම්භ වෙච්ච මේ G20 ඉන්ටර්ෆේත් ෆෝරම්, එහෙම නැත්නම් G20 සර්වාගමික සංසදේ පළමු දිනේ ප්‍රධාන දේශනයේ විදිහට තමයි මහින්ද රාජපක්ෂ මහතාගේ දේශනය හැඳින්වෙන්නේ. මේ ඉතාලි සංචාරය සහ ඒ ඉතාලි සංචාරයත් එක්ක පැන්නගුණු විරෝධතා පිළිබඳව අපි මුලින්ම කතා බහ කරමු.
මදුර G20 සර්වාගමික සංසදයට සහභාගී වෙන්න ඉතාලියට ගිය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා ඔබත් සඳහන් කළා වගේ මේ සංසදයේ පළමු දවසේ ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවා. මේ තේමාව ඔස්සේ පැනනගින කාරණා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනවා අපි මේ කතාබහ ඇතුළත අපි දැක්කා. ඔබත් කිව්වා වගේ මේ ලංකාවෙන් යන්න කලින් මේ සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් පැන නැගුණා. ඔහු අප්‍රමාදිතවා වතිකානයේ ගිහිල්ලා පාප් වහන්සේ බැහැ දැකීමෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව අදහසක් වන්න උත්සාහ කරනවා කියලා. දැන් විදේශ කටයුතු අමාත්‍යතුමා GLPD සමතුමත් මේ සංචාරය සමග එකතු වෙනවා. මේ ආරංචියත් එක්කම අගරදු ගුරුතුමා ඇතුළු කතෝලික සභාවේ නියෝජිතයින් මාධ්‍ය හමුවක් පවත්වමින් මීට විරෝධය පළ කළා. මේ කරන්න යන්නේ සත්‍ය වසන් කරලා ඒ හරහා තවදුරටත් අසත්‍ය කාරණා සඳහන් කිරීමටද කියන සැකය අගරද ගුරුතුමන් ප්‍රමුඛ කතෝලික සභාව මතු කිරීමත් එක්ක තරා විදිහකට අහන්න ලැබුණා. මේ මුණ ගැසීම වතිකානයේදී සිදු නොවන බව අග්‍රාමාත්‍යතුමා මේ පිළිබඳව නොසතුරුයින්ට බවත් වාර්තා වෙනවා. අගරද ගුරුතුමන් මෙහෙම සඳහන් කරපු එක කාගේ හරි දෙයක් අහලා අගරද ගුරුතුමන් තියපු මාධ්‍ය හමුවක් වගේ අදහසක් අගරතුමා ලංකාවේදී කියලා තිබුණායි කියලා වාර්තා වුණා. කොහොමනත් ඊයේ දවසේ වතිකානයේ ගිහිල්ලා මේ හමුවීම සිද්ධ වුණේ නැහැ. නමුත් ඉතාලියට යන මොහොතේ අවස්ථා කීපයකදී ඉතාලියෙන් ශ්‍රී ලාංකිකයින් බාධා කරපු බව, විරෝධතා දක්වපු බව වාර්තා වෙනවා. අපි ඒ පිළිබඳව දැක්කා. විශේෂයෙන් පාස්කු ප්‍රහාරයට සාධාරණ ඉෂ්ට කරන්න කියන ඉල්ලීම තමයි ඇතැම් මගහැරුණාය කියන කාරණා. එසේ මගහැරෙන්න හේතුව කුමක්ද? ඒවා හෙලි කළා සත්‍ය ලබා දෙන්න, සත්‍ය ඉෂ්ට කරන්න කියන දේ තමයි ඉතාලියේ විසල ශ්‍රී ලාංකිකයින් පිරිසක් සඳහන් කරේ. අතර තවත් දැනක එතුමන්ට සහයෝගය පළ කරන්න රැස්වුණු කීප දෙනෙක් පිළිබඳවත් අපිට තොරතුරු වාර්තාවක් කොමුණත් මේ වන විට අරුමැතුමා ඉන්නේ ඉතාලියේ G20 සර්වාගමික සංසදයේ දේශනය සඳහා සහභාගී වෙලා. විශේෂයෙන්ම සංස්කෘතියන් අතර සාමය සහ ආගම් අතර අවබෝධය කියන තේමාව ඔස්සේ තමයි මේ දේශනය එතුමා පවත්වන්නට යෙදුනේ.
ඔබ අපි ඊළඟ අවධානය යොමුන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව අධිපතිවරයා සම්බන්ධයෙන්. වර්තමාන ශ්‍රී ලංකා මහ බැංකුව අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා හෙට දිනේදී සමු ගැනීමට නියමිතයි තම දුරේ, නැත්නම් ඉල්ලා අස්වීමට නියමිතයි. මේ සමගම අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා නැවතත් මහ බැංකුව අධිපතිවරයා ලෙස පත් කරන බව තමයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් පසුගිය සතියේදී පවා ශ්‍රී ලංකාවේ දේශපාලනයේ සහ අනෙකුත් ක්ෂේත්‍රවල ඉතාම ආන්දෝලනාත්මක කතාබහ සිද්ධ වෙන්නට පටන් ගත්තා. මේ දේශපාලඥයෙක් නැවත මහ බැංකුව වැනි ස්වාධීන ආයතනයකට පත්වීම ලංකාවේ ආර්ථිකයට, ජාත්‍යන්තර හමුවේ ලංකාවේ නාමයට කෙතරම් දුරට බලපානවද කියන කාරණා සම්බන්ධයෙන් තමයි මෙහිදී අවධානය යොමු වුණේ. මනෝජ්, අපි කැමති ඒ සම්බන්ධයෙන් වාර්තා වන අලුත්ම තොරතුරු දැනගන්නට.
මහ බැංකුව අධිපතිතුමා මාචාර්ය WD ලක්ෂ්මන් මහත්මයා හෙට දවසේ තමන්ගේ දුරෙන් විශ්‍රාම ගන්න තීරණය කරලා තියෙනවා කියලා පහුගිය 10 වෙනිදා සිකුරාද සනාන් කරා. විශේෂ ප්‍රකාශයක් ඔහු කරා. ඔහු කිව්වේ ලබන මාසයට ඊදින තියෙන තමන්ගේ 80 වෙනි උපන්දිනයේදී විශ්‍රාම යන්න තීරණය කරත්, ගෙවුණු දින 10 ඇතුළේ සිදුවුණු සිත්‍රිදු වීම නිසා තමන් යම් විදිහක පීඩාවට ලක් වුණා. ඒ හින්දා කලින් සැලසුම් කර විදිහට විශ්‍රාම යන්නේ නැතුව ඊට සති 6කට කලින් තමන් විශ්‍රාම යන්න තීරණය කරා කියලා සඳහන් කරා. විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය සකස් කරන්න තමන් මූලිකත්වයේ ගත්තා. මේ පෞද්ගලික ගැටුම් හේතුවෙන් ඒ ප්‍රතිපත්ති සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න බැරි වුණා කියන කාරණය එතුමා මතක් කළා. ඉතින් ඒ අනුව දන්නවා මේ සමහර දේශපාලන ගැටලු තිබුණා කියලා ඔහු සඳහන් කරලා තිබුණා. තමන්ගේ සැලසුමට අනුව දේවල් ලබා ගන්න පුළුවන් උනේ නැහැ කියලා මාබැංකුවතුමා සඳහන් කරා. එතුමාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යම් ආරාධනයක් තිබෙන බවත්, නමුත් එතුමාගේ ප්‍රතිපත්ති වලට පටන් නිසා ඒ ආරාධනය පිළි නොගන්න තීරණය කරපු බවත් එතුමා සඳහන් කරා. ශ්‍රී ලංකාවේ නිවැරදිව විදේශ විනිමය අර්බුදයක් ඇති වෙලා තියෙනවා. ඒ අර්බුදයෙන් ගොඩ එන්න තමයි සූදානම් වෙන්නේ. යම් ආනයන තහනම් කිරීමට කටයුතු කරපු අවස්ථාවක් තිබුණා. ඉතින් මේ සියලු කාරණා මත පදනම් වෙලා ඔහුගේ සමුගැනීම සටහන් වෙනවා. දැන් අපි දන්නවා ලංකාවේ විදේශ සංචිතයත් ඩොලර් බිලියන 2.8ක් වෙනකන් පාත වැටිලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් යම් යම් තීරණ ගන්නවා. මුදල් ලැබෙතුමත් සරහන් කරලා තිබුණා මේ යම් ආර්ථික අර්බුදයක අපි ඉන්නේ කියලා. මේකත් වෙන හේතු වන්නට ඇති කියලා බොහෝ දුරට විශ්වාස කරනවා. මේ සමුගැනීම ටිකක් කලින් සඳහන් කරන්න, එතුමා සෝර ජන්ම නිලේදී ශ්‍රමණ නීතිය කියලා සඳහන් කරේ ඔය මාධ්‍ය අමුවේදී. ඊට කලින් මේ පිළිබඳව එතරම් තොරතුරු වාර්තා වුණෙත් නැහැ. කොමුණත් හිටපු අධිපතිවරයෙක්ුණු විශේෂයෙන් 2006-2015 කාල සීමාවේ ලංකාවේ මහ බැංකුව අධිපතිවරයා විදිහට කටයුතු කරපු අජිත් නිවාර් කබ්‍රාල්, ඔහු මුදල් රාජ්‍යමන්ත්‍රීවරයා විදිහට ලංකාවේ කටයුතු කරන ඔහුට දැන් ජනාධිපතිතුමා කරපු ආරාධනයකට අනුව පාර්ලිමේන්තු මාසෙදුරෙන් ඉල්ලාස් වෙලා ඇවිල්ලා මේ තනතුර බාර ගන්න සූදානම් වෙනවා කියලා තියෙනවා. දැන් අද දවසේ පාර්ලිමේන්තු මහලේ කමරයට තමන් ඉල්ලාස් වීම ලබා දෙන්න සූදානම් කියලා කියනවා. ඒ වෙනුවට පත් වෙන්නේ කවුද කියලත් යම් අදහස් තියෙනවා. බැසිල්ලාජ පක්ෂ මැතිතුමාට පාර්ලිමේන්තුවට එන්න ඉවත් වුණු ජයන්ත කැටගොඩ ආයමත් මන්ත්‍රීවරයෙක් විදිහට පාර්ලිමේන්තුවේ දියුරුම් දෙයි කියලත් ඒ අතර තියෙනවා. කොමුණක් මේ විපක්ෂය යම් විරෝධයක් මතු කරනවා. පළවෙනි කාරණය මහා බැංකුව කියන්නේ ස්වාධීන ආයතනයක්. ඉහි අධිපතිවරයා විදිහට පත් වෙනවා නම් දේශපාලන මැදිහත් වීම තියෙන්න බෑ. පාර්ලිමේන්තුවේ එක්ක අමාත්‍ය දුරෙන් දරපු කෙනෙක්ට එකපාර මාස වෙලා ඇවිල්ලා මහා බැංකුව අධිපති දුරේට පත් වෙන්න බෑ. අර පොඩි විවේක කාලයක් ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමාත් කිව්වා මේ කූලින් ඕෆ් පීරියඩ් එකක් තියෙන්න ඕන මේ පත්වීම ගන්නවා. ඒ කියන්නේ ටික කාලයක් අස් වෙලා ඉඳලා ඒ පිළිබඳව යම් කාලයක් ගියාට පස්සේ තමයි ඔහුට ඒ තනතුර දරන්න පුළුවන් කියලා. නමුත් ඊට පක්ෂවත් විපක්ෂවත් මේ වලට අදහස් මතුවෙමින් තියෙනවා. බොහෝ දුරට ඔහු මේ සතියේ මේ අදින් ආරම්භ වුණු සතියේ මේ දුරේ බාරගනීවි කියන විශ්වාසය තමයි තියෙන්නේ. නමුත් ඔහු ඉන්න කාලේ සිදුවුණු මහ බැංකුවේ අකටයුතුකම් පිළිබඳව ඔහුට වගකීමක් තියෙනවා. ඒ වගකීම් වෙනුවෙන් පෙනී ඉන්න ඕන ඔහුට රේව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. ඔහුගේ සමීපතම ඥාතීන් මූල්‍යමය පද්ධතිය තුළ කටයුතු කරනවා. ඒ හරහා යම් බැඳියාවක් තිබෙන්න පුළුවන් කියන චෝදනාවක් විපක්ෂයේ මේ වෙලාවේ මතු කරමින් ඉන්නේ.
ඔව්, මහබැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අපත් කිරීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ ආණ්ඩුවේ නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා මෙන්න මේ ආකාරයෙන් තමයි අදහස් දැක්වුවේ.
මහබැංකුවේ පසුගිය වසර දෙකේ ක්‍රියාකලාපය ගැන යම් යම් විවේචන තියෙනවා. අපිටත් විවේචන තියෙනවා. මේ වෙලාවේ මේ අමාරු වෙලාවේ අපි හරියාකාරව අපේ වගකීම් ඉටු කරාද කියන ප්‍රශ්නේ සමහරලාට ආර්ථික විශේෂඥයෝ මතු කරනවා. ඒ වගේ වෙලාවක පළපුරුද්දක් තියෙන කෙනෙක් මහබැංකු අධිපතිකමට යන එක මම හිතන්නේ හොඳ දෙයක් කියලා.
ඒ අතරතුරේදී දේශපාලකයෙක් නැවතත් මේ ස්වාධීන ආයතනය සඳහා අධිපතිවරයා විදිහට පත් කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා දැක්වුවේ මෙවන් අදහසක්.
ලංකාවේ පළවෙනි වතාවට දේශපාලකෙ හිටපු අමාත්‍යවරේ ඒකෙන් ඉවත් වෙලා මහබැංකුවේ මුල්පුට ඔබ ඔබ හිතයිද ලෝකේ අපේ රටගෙන මොන වගේ චිත්‍රයක් හැදෙයිද කියලා? ඉතින් මේ ජාත්‍යන්තර වශයෙන් කළු බවට පත් වෙච්ච චරිත ස්වාධීනයේ තියෙන ආයතන දේශපාලකෙ ගෙනීම විසින් අපේ රටේ ආර්ථිකයේ පිළිබඳ ජාත්‍යන්තරයේ දැන් ඇති වී තිබෙන චිත්‍රයට වඩා භයානක කළු චිත්‍රයක් හැදෙනවා.
මොද අපි ඊළඟ මාතෘකාව බවට පත් කරගන්නේ හදිස්සි නීති රෙගුලාසි පාර්ලිමේන්තුවේ සම්මත වීම සහ ඒ හරහා සිද්ධ කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්. මනෝජ්ජ, මේ වන විට ආනයනික භාණ්ඩ 623ක් සීමා කරලා තිබෙනවා. විශේෂම ආනයනය අධෛර්යමත් කරලා තිබෙනවා. මේ හරහා ලංකාවේ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට දැවන්ත පහරක් එල්ල වෙච්ච බව තමයි අපිට ආර්ථික විශේෂඥයන්ගෙන් අහන්නට දකින්නට ලැබෙන්නේ. මේ කාරණා පිළිබඳව අපි කතා බහ කරමු ඊළඟට.
මේ වෙලාවේ විශේෂයෙන් මේ ආහාර සම්බන්ධයෙන් කටයුතු කරන්න සහල් සහ සීනිහිඟයක් මතු වෙලා තියෙනවා. මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙන්න තමයි මේ තීරණය අරගෙන තිබුණේ. හදිසි නීතියේ රෙගුලාසි බලාත්මක කරන්නේ කටයුත්ත පාර්ලිමේන්තුවේදී සිද්ධ වුණා. වැඩි කඳ 81කින් මේ සම්බන්ධයෙන් අනපනත් සම්මත වුණා පාර්ලිමේන්තුවේදී. දැන් ආහාර සම්බන්ධයෙන් කටයුතු කරන්න පාරිභෝගික කටයුතු අධිකාරී පනත තියෙනවා, ආපදා කළමනාකරණ පනත තියෙනවා, මේවට සියලු ප්‍රතිපාදන තියෙනවා. එහෙම තියෙද්දී අලුතෙන් හදිසි නීතිය කියන එක සාධාරණ නෑ කියලා විපක්ෂය චෝදනා කරන්න පටන් ගත්තා. ඒ හින්දා ඔවුන් කිව්වේ විශේෂයෙන්ම වෙළඳුන් ආහාර හංගගෙන ඉන්නවා නම් ඒව අනාවරණය කරගන්න හදිසි නීතිය අවශ්‍ය වෙන්නේ නෑ. මේ පාරිභෝගික කටයුතු වන පනත් අනුව සංගවගෙන ඉන්න තොග තියෙන අයට දඬුවම් කරන්න පුළුවන් වැඩි අදහස් විපක්ෂය මතු කරා. කොමුණත් ආණ්ඩුව පක්ෂය ආණ්ඩුව පැත්තෙන් කියන මේ නීති තිබුරට තොග අත්පත් කරගන්න, ඔවුන් අත්අඩංගුවට ගන්න, නීතිය ක්‍රියාත්මක කරන්න, නඩු අහන්න මේ වෙනුවෙන් යම් කාල රාමුවක් ගත වෙනවා. මේ කාල රාමුව ඇතුලේ ජනතාවට අවශ්‍ය ප්‍රශ්න විසඳුම් දෙන්න බැරි නිසා අදිසි නීති රෙගුලාසි බලාත්මක කරනවා කියලා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීත් සාකච්ඡා වෙලා තිබුණා. වෙළඳ ඇමතිතුමා බන්දුළු ගුණවර්ධන ඇමතිතුමාටත් මේ පිළිබඳ ජනාධිපතිතුමා කියලා තිබුණා. දැන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් වදේ පත් කරලා තියෙනවා. ඔහුට දෙන බලතල අනුව මේ කටයුතු සිද්ධ කරන්න කියන කාරණය කැබිනට් මණ්ඩලයේදී ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව අපි දැක්කා පොළොන්නරුව ප්‍රදේශයේ තිබුණු හාල් මෝල් කිහිපයකට ගිහිල්ලා හාල් ලබා ගත්තා. හාල් නිදහස් කරගෙන සතසාදී රාජ්‍ය අලවි ජාලයට ඒව යොමු කරලා ජනතාවට හාල් මිලට හාල් ලබා දෙන්න කටයුතු කරනවා. නමුත් මේවා අත්පත් කරගත්තා කියලා කිව්වට ඒ කියන්නේ මුදල් නොගෙව අරගෙන මේවා නෙමෙයි, මේවා අරගෙන ඇවිල්ලා මුදල් පසුව ගෙවන පදනම් මත තමයි කටයුතු කරමින් ඉන්නේ. දැන් ඇතැම් හාල් මෝල් හිමියනුත් සඳහන් කරා මේක පැහැර ගැනීමක් නෙමෙයි, තමන් මුදලට මේ හාල් ලබා දීමක් තමයි සිද්ධ කරේ කියලා ඔවුනුත් සඳහන් කරා. කොමුණත් හදිසියේ ජනපනත් අරගෙන ඇවිල්ලා මේ වෙලාවේ විශේෂයෙන් හාල් සහ සීනි සම්බන්ධයෙන් වන ක්‍රියාමාර්ග අනුව අත්‍යවශ්‍ය කොමසාරිස් ජෙනරාල් වරයාගේ මැදිහත්වීමෙන් කටයුතු කිරීමේ වැඩපිළිවෙලක් තමයි මේ වන විට දියත් වෙලා තියෙන්නේ. ඒත් එක්ක මදුර සඳහන් කරන්න තියෙනවා මේ කාණ්ඩ 11කට අයිති භාණ්ඩ 623ක් ආනායනය කරනකොට 100%ක ආන්තික මුදල් තැන්පතුක අවශ්‍යතාවයක් අනවන්න මහබැංකු තීරණය කරලා තියෙනවා. ඒ කියන්නේ අදාළ මුදල 100%ක් පෙන්වීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒව හරහා අත්විදෙන් අපි දැක්ක විදුලි සංදේශ උපකරණ, විදුලි පංකා, රූපවාහිනී ජීවිතකරණ, ලදරු ඇඳුම්, පිරිමි කාන්තා ඇඳුම් මේ වගේ භාණ්ඩ රාශියක් 623ක් සම්බන්ධයෙන් තමයි මේ ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ. බලපත්‍රලාභී වාණිජ බැංකු මේ සඳහා ණයවර ලිපි LC ඕපන් කරද්දී එහෙම නැත්නම් මේ ප්‍රතිග්‍රහණ මත ලියවිලි ලබා දෙද්දී මේ කොන්දේසි යටතේ අත්‍යවශ්‍ය නොවන හදිසි නොවන ස්වභාවයේ භාණ්ඩ වෙනුවෙන් 100% ආන්තික මුදල් තැන්පතුවක් ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවයක් මහ බැංකුව ක්‍රියාත්මක කරන්නත් කටයුතු කරලා තියෙනවා මේ වෙනකොට.
හොඳයි, ඔබ නැවතත් රැඳෙන්නේ SBS සිංහල ගුවන්විදුලියේ සතිය ශ්‍රී ලංකේය පවත්වන සුමත් සමගයි. අපි කතා බහ කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගත මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමග. මනෝජ්, අපි තවත් පසුගිය සතියේදී ආන්දෝලන ලක්වෙච්ච මාතෘකාවක් පිළිබඳවයි දැන් අවධානය යොමු කරන්නේ. ශ්‍රී ලංකාවේ නව මුදල් පනත් කිටුම්පත සංශෝධන සහිතව සම්මත වුණා. මේ සංශෝධන සහිතව සම්මත වෙච්ච මුදල් පනත් කිටුම්පත හරහා කළු සල්ලි සුදු කරන වැඩපිළිවෙලකට ආණ්ඩුව සහයෝගය දක්වනවා කියලා ආණ්ඩුවට බරපතල චෝදනාවක් ලැබෙනට පටන් ගත්තා. මේ පනත් කෙටුපත සංශෝධනය කිරීමේ අරමුණු සහ මේ සම්බන්ධව නැගිලා තිබෙන අර්බුද පිළිබඳව අපි කතා බහ කරමු.
අපි කලින් සඳහන් කළා වගේ අර භාණ්ඩ 623ක් සම්බන්ධයෙන් ක්‍රියා කරන්න කටයුතු කරේ රටේ විදේශ මුදල් රඳවා ගැනීමේ බලාපොරොත්තුව මත. තවදුරටත් ඒ වෙනුවෙන් වන මැදිහත්වීම සඳහා මේ මුදල් පනත් රෙගුලාසිය අරගෙන ඉන්න තීරණය කරලා තියෙනවා. මේ කවුරු හරි මුදල් උපයලා තියෙනවා නම් ඒ මුදල් සංගවගෙන ඉන්නවා නම් 100%ක බද්ධකට යටත්ව ඔවුන්ට මුදල් නීත්‍යානුකූල මුදල් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ වෙලාවේ තියෙන ප්‍රශ්නෙට උත්තරයක් විදිහට තමයි ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ. ඒ අනුව යම් විදිහකින් ඔවුන් මේ මුදල් හම්බ කරපු විදිහ පිළිබඳව හොයලා බලනවත් ඔවුන්ට එතනින් එහාට ගිල්ල දරුවම් කරන්නවත් සූදානම් නැහැ කියලා රටේ කතා කරේ. කරන්න තියෙන්නේ අර 100%ක බද්ධ ගෙවලා ඒ මුදල් නීත්‍යානුකූල මුදල් බවට පත් කරලා මේ මුල් වෙනකොට ඉදිරිපත් කරන්න. මේ විපක්ෂය මේ සම්බන්ධයෙන් කතා කරා මේ මුදල් විශුද්ධකරණයට අදාළව මේ පනත් හරහා සිදුවෙන්නේ කළු සල්ලි සුදු කරන කාරණේ තමයි. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා නීති විරෝධී උපයගත් මුදල් ඒවා පෙන්නලා 100%ක බද්දක් ගිවල ඒ මුදල් නීත්‍යානුකූල කරගන්න පුළුවන්. එහෙම ගියොත් රට මාෆියා ආකාරයෙන්ගේ තිප්පලක් වෙයි කියලා ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමත් සඳහන් කරලා තිබුණා. විපක්ෂය මේ සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයක් පළ කරලා තිබුණා. කොමුණත් ආණ්ඩුව කියන්නේ මේ වෙලාවේ රටේ තියෙන මුදල් අවශ්‍යතාව සපුර ගන්න කෙනෙක් ඒ මුදල් වෙළඳපළට සංසරණයට ඉදිරිපත් නොකර ඉන්නවා නම් ඒවා ලංකාවේ වෙළඳපළට සංසරණය සඳහා ඉදිරිපත් කරන්න ගත්තු තීරණයක් හැටියට තමයි ආණ්ඩුව සඳහන් කළේ.
ඔව් අපි ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳවයි දැන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මනෝජ්, ඊයේ රාත්‍රිය වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදීන් සහ කොවිඩ් මරණ පිළිබඳව අපි තත්ත්ව විස්තරයක් ගෙනෙමු. අතරතුරේදී අපිට ආරංචි වුණා ලංකාවේ කොවිඩ් එන්නත් කරන ක්‍රියාවලිය යටතේ පාසල් දරුවන්ට කොවිඩ් එන්නත් ලබා දීමට රජය සූදානම් වන ආකාරයක් අපි මේ සම්බන්ධයෙන් තොරතුරු ගෙනෙමු.
ඔමතර දැන් ක්‍රමයෙන් ලංකාවේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය අඩු වෙගෙන යනවා. ඒක ටිකක් සතුටුදායක ප්‍රවෘත්තියක්. ඊට පස්සේ ඔබ කිව්වා වගේ එන්නත් කරන්නේ සිද්ධ වෙනවා. පාසල් ළමුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න කටයුතු කරලා තියෙනවා. දැන් 1,03,00,000 විතර ප්‍රමාණයක් ලංකාවේ එන්නත් දෙකම ලබාගෙන තියෙනවා. එන්නත් මාත්‍රා දෙකම වැඩි වශයෙන් සයිරෝපාම් එන්න තියෙන්නේ. ඊට පස්සේ අවුරුදු 60ට වැඩි පුද්ගලයන් දීප ප්‍රමාණයකුත් මෙලට එන්නත් ලබා නොගෙන ඉන්නවා කියලා වාර්තා වෙනවා. එන්නත් කරදී විධිමත් කරන්නත් කටයුතු කරලා තියෙනවා. වගේම තුන්වන මාත්‍රාවක් බූස්ටර් එන්නතක් ලබා දීමේ කටයුත්තක් සිද්ධ වෙන්නේ නියමිතයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධයෙන් කටයුතු කරලා තවන මාත්‍රාවක් ලබා දෙන්න කියලා. ඒ ගැන රජයේ අවධානයක් යොමු වෙලා තියෙනවා. වයස අවුරුදු 12-18 අතර පාසල් සිසුන්ට කඩිනම් කරලා කොරෝනා මර්ධන එන්නට ලබා දෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න සූදානම් වෙලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම වෛද්‍ය ප්‍රවීණයින් ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් කරලා තියෙනවා. බොහෝ විට ෆයිසර් එන්නට ලබා දෙන්න කටයුතු කරන්න කියලා තමයි කියන්නේ පාසල් ළමයින්ට. ඔවුන්ට කාණ්ඩ කිහිපයක් යටතේ එන්නට ලබා දීමේ සූදානමකුත් තියෙනවා. ඒ වගේම 7 වසරේ ඉඳලා 14 ශ්‍රේණිය දක්වා ළමයින්ට පාසල් ළමුන් විදිහට විශේෂයෙන් අවධානය යොමු කරලා තියෙනවා. එන්නට ලබා දෙන්නේ යනු කඩමින් පාසල් ආරම්භ කරන්න තියෙන උවමනාව මත.
ඔව්, ඒ අතරතුරේදී මනෝජ්, කොවිඩ් කාර්ය සාධක බලකාය පිළිබඳවත් රටේම අවධානය යොමු වුණා. මොකද කොවිඩ් කාර්ය සාධක බලකායේ සමාජිකින් කිහිප දෙනෙක්ම පසුගිය සතියේදී ඉවත් වුණු ආකාරයක් තමයි අපිට ප්‍රවෘත්ති වලින් අහන්නට දකින්නට ලැබුණේ. අතරතුරේදී විවිධාකාරයේ එන්නත් කරන්නේ පවා අක්‍රමිකතා නැත්නම් අකටයුතුකම් සිද්ධ වෙච්ච ආකාරය, විශේෂම මේ හම්බන්තොට ප්‍රදේශයට ෆයිසර් එන්නත් කිසිදු හේතුවකින් තොරව ලබා දීමට කටයුතු කරපු ආකාරයක් තමයි අපිට චෝදනාත්මක මුකෙන් අහන්නට දකින්නට ලැබුණේ. මේ කොවිඩ් කාර්ය සාධක බලකායේ සමාජික නිවත්වීම සහ මේ කොවිඩ් මර්ධන ක්‍රියාවලිය නැත්නම් කොවිඩ් එන්නත් කරන ක්‍රියාවලියේ තිබෙන අකටයුතුකම් පිළිබඳවත් අපි ඊළඟට අවධානය යොමු කරමු.
උදේ නොබත් කිව්වා වගේ ලංකාවේ විවිධ ප්‍රදේශවලට එන්නත් ලබා දෙනවා. ඒ ප්‍රදේශවලට වෙන් කරපු එන්නත් තියෙනවා. ෆයිසර් එන්නත පිළිබඳව ප්‍රධාන අවධානයක් තිබෙනවා. දැන් 60ට වැඩි අයට තව මාත්‍රාවක් ලබා දෙනුනේ ඒ ෆයිසර් වලින් ලබා දෙන්න කියලා. විදේශගතව ඇටම් සිසුන්ට ඒ සම්බන්ධයෙන් උවමනාවක් තිබෙනවා. ඒත් පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබා දෙන්න කියලාත් කියනවා. ඒ අතරේ එන්නත් මාත්‍රා ප්‍රමාණයක් හම්බන්තොට දිස්ත්‍රික්කයට ලබා දුන්නායි කියන කාරණේ ටිකක් ආందోళනාත්මක සිද්ධියක් වෙලා තියෙනවා. කවුද ඒක නිර්දේශ කරේ, කොහොමද ලබා දුන්නේ කියලා. දැන් ආනන්ද විජේ වික්‍රම විශේෂඥ වෛද්‍යවරයා මෙවැනි කාරණා මත පදනම්ව ඉවත් වුණායි කියලා වාර්තා වෙනවා. ඒත් එක්කම අශෝක ගුණරත්න විශේෂඥ වෛද්‍යවරයා මේ කමිටු වලින් ඉවත් වෙලා තියෙනවා. අපි දැක්කා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්වේ ආනන්ද විජේ වික්‍රම වගේ වෛද්‍යවරුන් මේ කොවිඩ් මර්ධන වැඩපිළිවෙලේ ඉන්න ඕන අය ඉදවුට යලිත් ඇවිල්ලා ඒ සම්බන්ධයෙන් වක්කීම් බාර ගන්න කියලා. නමුත් එහෙම තත්ත්වයක් වාර්තා වෙන්නේ නැහැ. කලිනුත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එන්නත් අනුමත කරන කමිටුවෙන් මහාචාර්යනි කමලවිගේ ඉවත් වුණා. ඊට කලින් විශේෂඥ වෛද්‍ය ලක්කුමා ප්‍රනාන්දු ඉවත් වුණා. ඒ චීනයේ අර සයිනොවැක් එන්නත සම්බන්ධයෙන් කොමනක් මේ එන්නට අනුමත කරන්න ලොකු බලපෑමක් තිබුණා කියලා වාර්තා වෙලා තියෙනවා. සයිනොවැක්ස් එන්නට තාම ලංකාවට ආනයනය කරලා නැහැ. හැබැයි මෙවැනි තත්ත්වයන් මත ඉදිරියේදීත් සෞඛ්‍ය තාක්ෂණ, ඒ කියන්නේ මේ කොවිඩ් මර්ධනය සඳහා වන තාක්ෂණික කමිටුවෙන් වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් ඉවත් වෙන්න ඉඩක් තියෙනවා කියලා රාවේකුත් තියෙනවා. දැනටවත් මේ වාර්තාවුන් නිලධාරීන් ඉවත් වීමෙන් පස්සේ
අපි අවසාන වශයෙන් අවධානය යොමු කරන්නේ රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාට නිදහස ලැබීම සම්බන්ධයෙන්. පසුගිය සතියේ පුරාවටම ඔහුට ජනාධිපති සමාව ලැබෙයි, ඒ නිදහස ලැබෙයි කියලා තමයි බොහෝ දෙනෙක් බලාගෙන සිටියේ. ඊයේ රාත්‍රිය වන විටත් ඒ සම්බන්ධයෙන් ඒ විදිහටම බලාපොරොත්තු දල්වාගෙන සිටියා. මේ වන විට ඒ සම්බන්ධයෙන් වාර්තා වන ප්‍රවෘත්ති කොහොමද මනෝජ්?
මදුර ජනාධිපතිවරයාගෙන් විපක්ෂ නායකවරයා අවස්ථා දෙකකදී ලිඛිතව මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කරා. අපි දැක්කා පහුගිය දවසේ පෞගේ සෙනසුරාදා විතර හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරලා තිබුණා ජනාධිපති පොදු සමාවයකට ඔහුව නිදහස් කරන්න කියලා. දැන් ඊයේ දිනේ සිරකරු දිනේදී ඔහුව නිදහස් කරයි කියලා යම් බලාපොරොත්තුවක් තිබුණා. නමුත් ඊයේ බොහෝ දෙනෙක් ඒ පිළිබඳව බලාගෙන හිටියත් ඔවුන් නිදහස් කිරීමේ කටයුතු සිද්ධ වුණේ නැහැ. ඔවුන් රඳවල ඉන්න අකුරුකොළ පැලස බන්දනාගාරේ ඔවුන්ට කොරෝනා මර්ධනය එන්න තේ පළමු මාත්‍රාවක් මේ දිනවල ලබා දීලා කියලා වාර්තා වෙනවා. මීට කලින් කොරෝනා ආසාදනය වෙලා තිබුණා. බන්දනාගාරයේදීම ඔවුන්ට ප්‍රතිකාර ලබා දෙන්න කටයුතු යොදලා තිබුණා. දැන් සුවවෙල මාසයක් විතර ගියාට පස්සේ අඟුරුකොළ පැලැස්සේදීම මේ කොරෝනා මර්ධනය එන්නට ලබා දීලා තිබුණා. මේ යනුව දැන් ඊයේ දිනේ ඒ නිදහස් කිරීමේ සූදානමක් අපි දැක්කේ නැහැ, නිදහස් කෙරුන්නේ නැහැ. නමුත් විපක්ෂ නායකවරයාත් බලාපොරොත්තු වෙන්නේ හිටියා, විපක්ෂයේ කණ්ඩායමත් බලාපොරොත්තු වෙන්නේ හිටියා. චන්ද්‍රකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියත් ලිඛිතව ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිව්වා.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.